හම්බෙන් හදිසියේ යොමු වෙන්නේ නැහැ. ඒ තාම දීර්ඝකාලීන සැලැස්මක දීර්ඝකාලීන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් තමයි. මොහොතකට මෙනෙහි කරන්න තමන් මේ මගට යොමු වුණු ආකාරය, මොහොතකට කල්පනා කර බලන්න කොහොමද ඔබ මේ භාවනාවට, මේ ධර්මයේ ගැඹුර සොයන්නට මුලින්ම අවතීරණය වුණේ කියලා. ඒ ගැන ටිකක් මෙනෙහි කරන්න, ඒ ගැන ටිකක් මතක් කරගන්න. සමහර විට ඒ අතගියාව කාලයෙන් වැහිලා ඇති. නමුත් හොඳට මතක් කළොත්, හොඳට මෙනෙහි කළොත් ඔබට මතක් කරගන්න පුළුවන්. පුංචි නිවේදනයක්, අර පාරේ අයිනෙ නවත්තලා තියෙන මේ 295 කියන කාර් එක එතනින් අයින් කරන්න කියලා මේ පොලිසියෙන් නිවේදනය. මොහොතකට මතක් කරලා බලන්න. කොහොමද තමන් මුලින්ම භාවනාවකට මේ ධර්මයේ හරයට පා තැබුවේ? සමහර විට යම් යම් ආගමික කර්තව්‍යයන්ගේ යෙදී සිටින්නට ඇති යම් යම් බුද පූජාවල නිරතව සිටින්නට ඇති. එතනින් නතර නොවි ඉන්නාට කොහොමද තමන් පිවිසුනේ? ඉතින් එහෙම බලනකොට අන්න දැක ගන්නට ලැබෙනවා මොකක් හරි සිද්ධියක්. අර කලින් කිව්වා වගේ හදිස්සියේ පොතක්, පුංචි පොත් පිටක්, පත්‍ර කෑල්ලක් කියවන්න ලැබෙනවා. හදිස්සියේ පුද්ගලයෙකු මුණ ගැහෙනවා. ඒ කරන කතාබහෙන් ඇති වෙනවා කිසියම් උනන්දුවක්, අලුත් දැක්මක්. එහෙම නැතිනම් ජීවිතයේ හදිසියේ කඩා වැටෙන අනපේක්ෂිත බලාපොරොත්තු කඩවීමක් නිසා අන්න මෙතෙක් කාලයක් මා ජීවිතයයි කියා සිටී හිතාගෙන හිටී ඒ බොහොම පහසුවෙන් ගලාගෙන ගිය ජීවන ගංගාව එක්වරම මහා ගල්පරයක හැපි සුණු විසුණු වෙලා යනවා. අන්න එබඳු අවස්ථාවක කල්යාණ මිත්‍රවරුනි, අපට වෙන පිහිටක් නැති විට ඊටාම දරුණු අසනීපයක් වෙන්න පුළුවන් තමන්ට, තමන්ගේ කෙනෙකුට. හදිසියේම රැකියාව අහිමිවීමක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් වෙනත් ජීවිතේ දෙදරීමක් වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ මේ ධර්ම මාර්ගයට භාවනාවට කෙනෙක් අවතීරණය වෙනවා ඔය ක්‍රම දෙකෙන්ම. මොන ක්‍රම දෙකෙන්ද? සමහර කෙනෙකු ඊටාම සුවසේ භාවනාව පටන් ගන්නවා. අර කලින් කිව්වාගේ පොතක් කියවන්න ලැබිලා, සාකච්ඡාවක් ශ්‍රවණය කරන්න ලැබිලා, කෙනෙකු කතා කරලා ඒ විදිහට ධර්මයට නැඹුරු වෙනවා. ඒ වගේම තවත් කෙනෙකු දුක නිසා ධහමට නැඹුරු වෙනවා. දුකසේ අසනීපයක්, ප්‍රශ්නයක්, දුකක්, කලකිරීමක්. ඉතින් මේ ක්‍රම දෙකටම මෙන්න පාරවල් දෙකක් තියෙනවා, තොටුපළවල් දෙකක් තියෙනවා. ඔබටත් මටත් මේ දහම් ගංගාවට, දහම් ප්‍රවාහයට අවතීරණය වන්නට. ඉතින් ඔය තොටුපළවල් දෙකෙන් එකකින් තමයි මේ භාවනාමය දහරාවට අප එකතු වුණේ. දැන් ඒ ඔය මොකක් හරි සිද්ධියක් මේ ජීවිතයේ වශයෙන් අප කියනවනේ, සැපසේ හෝ දුකසේ හෝ. එද අප හිතනවා එතනින් තමයි මේ ගමන පටන් ගත්තේ. පොත ලැබුණ නැත්නම්, ඒ පුද්ගලයා මුණ ගැහුණ නැත්නම්, සමහර විට ඒ අසනීපය හැදුණ නැත්නම්, ඒ විදිහට ලොකු ප්‍රශ්නයක් මතුනේ නැත්නම් අප මේ ගමනට පාතබන්නේ නැහැ කියලා. ඒ සිද්ධියක් විතරයි, ඒ නෙමේ හේතුව. නැවත නැවත අවධාරණය කළ යුතු කාරණය තමයි මේ සංසාරයේදී කල්යාණ මිත්‍රවරුනි, ඔබත් මාත් භාවනා කරන්නේ ප්‍රථම වතාවට නෙමෙයි, මේ පළමිනි වතාව නෙමෙයි. මීට කලින් කොපමණ ආත්ම භාවයන්හිදී අපි භාවනානුයෝගීව ඉන්නට ඇද්ද? ධර්මය ශ්‍රවණය කරන්නට ඇද්ද? ඒ ශ්‍රවණය කළ ධර්මය පිළිබඳව සාකච්ඡා කරන්නට ඇද්ද? ඒ ගැන අපට මතක නැහැ. අමතකව ගියේ යට ගියාව. කල්යාණ මිත්‍රවරුනි, අපේ අද මේ ගමනට ලොකු තල්ලුවක් දෙනවා. ඒවට තමයි පින් කියලා කියන්නේ. පින කියලා මේ නිවන් දකින්නට හේතු වෙන පුණ්‍ය කර්ම කියන්නේ අද කරනු ලබන කුසල කර්ම. අද කරන කුසල කර්ම හෙට අලුතෙන් කුසල කර්මයක් කරන්නට තල්ලුවක් දෙනවා. එතකොට මීට කලින් භවයන්හිදී, මීට කලින් ජීවිත වලදී කරන ලද, වඩන ලද, පුරන ලද පුණ්‍ය කර්ම, කුසල කර්ම, නැතිනම් ධර්ම ශ්‍රවණයන්, සාකච්ඡාවන්, මෙනෙහි කිරීම් සහ භාවනාවන් මේ ජීවිතයේදී අපට තල්ලුවක් දෙනවා වැඩි වැඩියෙන් බණ අහන්නට, වැඩි වැඩියෙන් ධර්ම සාකච්ඡා කරන්නට, මෙනෙහි කරන්නට සහ ඒ අනුව භාවනානුයෝගී වන්නට. ඉතින් ඒ විදිහේ මහා ප්‍රවාහයක්, කල්යාණ මිත්‍රවරුනි, මහා තල්ලුවක් ඔබේත් මගේ ජීවිත පසුපසින් තියෙනවා. එය අපට පේන්නේ නැහැ. එය යටින් සිද්ධ වෙන දෙයක්. මේ ජීවිතයේ උඩින් තියෙන දෙයක් නෙමෙයි. ජීවිතයේ පිටුපසින් ඒ තල්ලුව, ඒ තෙරපීම, ඒ උදව්ව, උපකාරය අප හැම දෙනාටම ලැබෙනවා. ඉතින් ඒ උදව්ව විසින් තමයි බොහෝ විට අර විදිහේ පොතක් ඔබ අතටපත් කරන්නේ.
ඒ විදිහේ පුද්ගලයෙකු මුණ ගැස්වන්නේ. ඉතින් පස්සේ කියනවා පෙර පිනකටයි මට මේ පොත ලැබුණේ, පෙර පිනකටයි මට අහවල් කෙනා මුණ ගැහුණේ. ඒ සම්පූර්ණයෙන් ඇත්ත. ඉතින් සමහර විට අර අපට ඇති වෙච්ච ප්‍රශ්න තිබ්බනේ, අසනීප ජීවිත ගැටලු අරගල දුක් පීඩා, මේ පස්සේ කාලෙක බොහෝ දෙනෙක් කියනවා ඒව නිසයි මා භවනාවට ආවේ. ඇත්තටම පෙර පිනකට තමයි මේ විදිහේ ප්‍රශ්න, මේ විදිහේ ගැටලු මට ඇති වුණේ. හැබැයි ගැටලු ආපු වෙලාවේ අපිට එහෙම හිතෙන්නේ නැහැ. මොන කරදරයක්ද, මොන පවක්ද, මොන අකුසල කර්මයක්ද, මහා කාලකන්නිකමක් කියලා තමයි හිතෙන්නේ. ඇයි මට විතරක් මේ විදිහේ ප්‍රශ්න? ඇයි මට විතරක් මේ විද්‍යාසනීප? මේ එකක් විසඳනකොට තව ප්‍රශ්න 10ක් ඇයි මට විතරක් එන්නේ? නමුත් කාලාන්තරයකට පස්සේ ආපහු හැරී බලන විට අන්න මගේ ජීවිතයේ කොහොමද උපතේ සිට ගමන් කළේ? මේ හදිසි ඇතිවෙච්ච ගැටලුව නිසා ඒ ආපු පාර සම්පූර්ණයෙන් වෙනස් වුණා. මේ ජීවන ගංගාව ගලාගෙන ගිය දිසාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා මේ මුණ ගැහුණු ගල්පරේ නිසා. යන්න ආපු පැත්තට නෙමෙයි, එතනින් මේ ගල්පරේ හැපිලා වැදිලා සම්පූර්ණයෙන් වෙනත් පැත්තකට මගේ ජීවිතේ හැරුණා කියලා. ඒ වෙලාවේ අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඒ වෙලාවේ අපිට හිතෙන්නේ මොන කර්මයක්ද? හැබැයි පස්සේ තේරෙනවා එහෙම උනේ නැත්තම් මා කවදාවත් භවනාවකට නම් එන කෙනෙක් නෙමෙයි. ඒ විදිහේ ප්‍රශ්නයක් උනේ නැත්තම්, ඒ විදිහේ අනපේක්ෂිත දුකක් අනුභව කරන්නට නොලැබුණා නම් මා කවදාවත් ඒ ගත කළ ලෞකික ජීවිතයෙන් වෙනතකට ආධ්‍යාත්මික දිසාවකට හරි හැරවන්නේ නැහැ මගේ ජීවිතේ කියලා. ඉතින් ඒ නිසා මෙතන වැදගත් වෙන කාරණය තමයි ඔබත් මාත් පිටුපසින් අපේ කර්ම වේගය ක්‍රියාත්මක වෙනවා. කර්ම බලවේගය. එය කර්ම බලවේගයක් කියනවට වැඩිය හොඳයි ධර්ම බලවේගයක් කියන එක. මේ දහම් ශක්තිය, මේ ධර්මයේ තියෙන ඒ මහා බලය, නැතිනම් මේ ධර්මයෙන් ලැබෙන උදව්ව අප හැම දෙනාගේම ජීවිත අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසායි කල්යාණ මිත්‍රවරුනි අපි අද මෙතන ඉන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවේ වෙනත් තැනක. ඒ සමහර විට කල්යාණ මිත්‍රවරුනි මේ විදිහටම අපි පහුගිය ජීවිතවලදී එකට ධර්ම සාකච්ඡා කරන්නට ඇති, එකට බණ අහන්නට ඇති, එකට භාවනා කරන්නට ඇති. වෙනස් වෙනස් පුද්ගලයන් විදිහට වෙනස් වෙනස් ස්ථානවලදී වෙනස් වෙනස් අවස්ථාවන්හිදී සමහර විට දැන් අපි මීට කලින් භාවනා කරපු අවස්ථා මතක් කරනකොට මේ ජීවිතය ඇතුලේ මීට කලින් ධර්ම සාකච්ඡා කළ අවස්ථා මතක් කරනකොට මේ ජීවිතය ඇතුලේ මීට කලින් බණ අහපු භාවනා කරපු ධර්ම සාකච්ඡා කරපු ඒ අවස්ථා ගැන අහනකොට ගැන මතක් කරනකොට සමහර අවස්ථා තියෙන ඒවා කිසිම වැඩක් උනේ නැහැයි කියලා හිතෙන. හරියට භවනාවක් නොවිච්ච කොපමණ භවනා පුහුණු අවස්ථා තිබුණද, කොපමණ වෙලා වාඩි වෙලා හිටියද කිසිම භවනාවේ දියුණුවක් නොලැබිච්ච, කොච්චර බණ අහගෙන හිටියද ඒ කිසි එකක් වැඩක් නැහැ කියලා හිතුවා. එහෙම අවස්ථා අපේ ජීවිතේ තියෙනවා. හිතවන හැම බීජයක්ම පැලවෙන්නේ නැහැ. ඒ තමයි ඇත්ත. නමුත් නමුත් ඒ ගත්තා වූ හැම ව්‍යායාමයක්ම ඒ මොහොතේ ඵල දරුවත් නැතත් කල්යාණ මිත්‍රවරුනි අනාගතයේදී අද අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වීරිය අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ ශ්‍රද්ධාව අපිට ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි තාමත් අපි මේ මාර්ගයේ හැකි පමණින් පියවරෙන් පියවරට ඉඩ ලැබෙන ලැබෙන අවස්ථාවේ හැකි පමණින් ගමන් කරන්නට වීරිය ගන්න. අතහරින්නේ නැත්තේ ප්‍රශ්න එනවා, වැඩ එනවා, බාධක එනවා, මඟ හැරෙනවා, නමුත් අතහැරෙන්නේ නැහැ. එතන අත් නොහැර ගමන් කරන කෙනෙකු බවට අපපත් සිටින්නේ අති දීර්ඝ කාලීන ගමනක ප්‍රතිඵලයක් විදිහට අප හැම දිනාම. ඒ නිසා තමයි භාවනා මගෙහි දහම් මගෙහි ජේෂ්ඨයන් සහ කනිෂ්ඨයන් වශයෙන් දෙපිරිසක් නැත්තේ. අනිත් හැම විෂයකම එහෙම ඉන්නවා. ජේෂ්ඨයන් සිටිනවා, කනිෂ්ඨයන් සිටිනවා, ආධුනිකයන් සිටිනවා, දීර්ඝ කාලයක් එහි යෙදී සිටි අය සිටිනවා. ඕනෑම ක්‍රීඩාවක, කලාවක, විද්‍යාවක, දර්ශනයක, ඕනෑම විෂයක සිටිනවා ඔය දෙපිරිසම. කනිෂ්ඨයන්, ආධුනිකයන් සහ ජේෂ්ඨයන්. නමුත් මේ ධර්ම මාර්ගයනකොට අහවල් කෙනා ජේෂ්ඨයි, අහවල් කෙනා කනිෂ්ඨයි, අහවල් කෙනා අවුරුදු ගාණක් භාවනා කරන කෙනෙක්, මම ආධුනිකයෙකු. ඔය බෙදීම, ඔය වෙන් කිරීම, ඔය විදිහට හඳුනා ගැනීම සහ ලේබල් කිරීම කල්යාණ මිත්‍රවරුනි මෙතන නැහැ. එහෙම කවුරු හරි කෙනෙක්ව අඳුන්වනවනම්, තමන්ව අඳුන්වා ගන්නවනම් එය භාවනාව නෙමෙයි, එය දහම් මඟ නෙමෙයි. අපි හැමදෙනාම මේ මගෙහි කිසියම් දුරක් ගමන් කළ අය. ඉතින් අපි හැමදෙනාටම කියන්න තියෙන්නේ මග යන්නන් කියා. මේ මාර්ගයේ ගමන් කරන අය කොච්චර දුරක් ආවද, තව කොපමණ දුරක් යන්න තියෙනවද, එය සාමාන්‍යයෙන් අප දන්නේ නැහැ. කවුරු ගමන ඉක්මනට ඉවර කරයිද, කවුරු පමා වෙයිද, ඒ ගැන අනාවැකි කියන්න බෑ. අද ඉන්න තැන දිහා බලලා කොහොමත් කියන්න බෑ. සියලුම භෞතික, ලෞකික මිනුන් දඬු ආධ්‍යාත්මික මාර්ගයට පැමිණෙන විට අවලංගු වෙලා යනවා. අනිත් හැම විෂයකදීම ඔය ලෞකික සහ භෞතික මිනුන් දඬු වලින් මනින්න පුළුවන්. කොපමණ කාලයක් මේ අධ්‍යාපන පාඨමාලාවේ ඉගෙන ගත්තද, අවුරුද්දද, දෙකද, තුනද, හතරද, කොපමණ කාලයක් බෙහෙත් ගන්නවද? එතකොට ඒ ලෙඩේ සනීප වෙන්න 6 මාසයක් බෙහෙත් ගන්න ඕන නම්, එතකොට 5 මාසයක් ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. මාස 4ක්, 3ක්, 2ක්, 1ක් පටන් ගත්ත පළවෙනි දවසේ ඉන්න කෙනෙකුත් වෙන. එතකොට එයාට තව මාස 6ක් එහෙම්ම ඉතිරි වෙලා තියෙනවා. මාස 5ක් ගත්ත කෙනාට තව 1 මාසයයි. අවුරුදු 4ක පාඨමාලාවේ අවුරුදු 3ක් සම්පූර්ණ කළ කෙනාට තව තියෙන එක අවුරුද්දයි. හැබැයි පාඨමාලාව පටන් ගත්ත කෙනාට පිරිපුන් වසර 4ක්ම ඉතිරිව තියෙනවා. දැන් කල්යාණ මිත්‍රවරුනි, ඔය විදිහට ඔය ලෞකික පැත්තෙන් ලෞකික මිනුම් දණ්ඩක්නේ කාලය කියන්නේ. එතරේ කාලයෙන් අපි සාමාන්‍ය ජීවිතේ හැම දෙයක්ම මනිනවා. හැකියාවට කොච්චර වයසද, තව විශ්‍රාමයන්න කොච්චර තියෙනවද, කවුද කලින් විශ්‍රාමයන්නේ, කවුද තව වැඩි කාලයක් හැකියාවේ ඉන්නේ, ඔය විදිහට මේ කාලය කියන එක මිනුන් දණ්ඩක් කරගන්නවා. අපේ ජීවිතේ බොහොමයක් දැන් මන තීරණය කරන්නට කොටින්ම ජීවිත කාලය සාමාන්‍යයෙන් ඉතාම මහලු මරණාසන්න අය සිටිනවා. ඒ වගේම අලුත උපන් ලදරුවන් ලදරියන් සිටිනවා. ඉතින් ඒ අතර ජීවිතයට ආධුනික ජීවිතයට ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් සිටිනවා. එතන මේ මුළු ජීවිතයක් මනින්න අපි උදව් කරගන්නවා කාලය හැම දෙයකම. හැබැයි භාවනාවට එනකොට ඔය කාලය මිනුම් දණ්ඩක් වෙන්නේ නැහැ. ටික 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 කාලය කියන කමතක වෙලා යනවා. කාලය ඔළුවේ තියාගෙන ඉන්න තරමට භාවනාව කරගන්න බැහැ. හොඳට බලන්න මේ කාලය කියන මිනුම් දණ්ඩ අතැතිව භාවනාවට වාඩි වෙලා බලන්න. භාවනාව කරගන්න ලැබෙන්නේ හැම වෙලේම ඔරලෝසුව. ඔරලෝසුව දැන් කොච්චර වෙලා භාවනා කරන්නද? තව කොපමණ වෙලා භාවනා කරන්න තියෙනවද? ඒ ගැනමයි හිතෙන්නේ. ඒ ඔරලෝසු කාලේ ඊළඟට කැලෙන්ඩර් දින දර්ශන කාලේ මා කොපමණ කාලයක් දැන් භාවනා කරලා තියෙනවද? අවුරුද්දක්, අවුරුදු පහක්, තව කොපමණ කල් කරන්න තියෙයිද? දැන් ඔය කාලයේ කියන මිනුම් දණ්ඩෙන් පහර කෑවොත් කල්යාණ මිත්‍රවරුනි කෙනෙකුට භාවනාව නිවි හැනහිල්ල කරන්න ලැබෙන්නේ. ඒ නිසා ඒ භාවනා ඉතිහාසය අමතක කරන්න. භාවනාවට වාඩි වෙනකොට ඔය ඉතිහාසය ඔළුවේ තියාගෙන වාඩි වෙන්න එපා. ඒ වගේම අනාගතයත් අමතක කරන්න. කොච්චර වෙලා භාවනා කරනවද? දැන් කොච්චර වෙලා? ඒකම නිකන් සිතිවිල්ලක් හිතාගන්න පැය භාගයක් භාවනා කරනවා, පැයක් වාඩි වෙනවා. ඒක ඊළඟට අමතක කරලා දාන්න. ඒක ඔළුවේ තියාගත්තොත් ඒ සිතිවිල්ලේ තෙරපෙනවා මිස භාවනාවක් වෙන්නේ නැහැ. ඉතින් මේ භාවනාවටි ඔය කාලය අවලංගු කාසියක් බවට පත් වෙනවා. ඒ නිසා භාවනා මගට හැම දිනාම අලුත්. අලුත්ම කෙනෙක් විදිහටයි හැමදෑම භාවනාවට වාඩි වෙන්නට ඕනේ. මේ භාවනා පුහුණුවේ ඉතාම වැදගත් සිද්ධාන්තයක්. ඔබ පිළිබඳ දීර්ඝ කාලීන භාවනා පුහුණුවක සහතිකයකුත් අතේ තියාගෙන නම් භාවනාවට එළඹෙන්නේ ඔබ භාවනාවට සුදුස්සෙකු නෙමෙයි, යෝග්‍යයෙකු නෙමෙයි. ඒ මමත්වය අතහරින්නට ඕනේ. එතකොට මම කියන එක හැදෙන්න හේතු වෙන එක සාධකයක්, එක අමුද්‍රව්‍යයක් තමයි කාලය. කාලයෙන් තමයි මම පෝෂණය වෙන්නේ. ඒ ඕනෑම දෙයක් පිළිබඳ වැඩි කාලයක් ගැන අයිතිවාසිකම් කියන්න පුළුවන් නම් ඕනෑම දෙයකට, ඉතින් එය ඒ තැනැත්තට අයිති කියන සම්මුතියක් තියෙන ඕනෑම දෙයක්. ඉඩමක් වුණත්, වාහනයක් වුණත්, ඕනෑම දෙයක්, පෑනක් පැන්සලක් වුණත්, ඒ දෙෙහි වැඩි කාලයක් පිළිබඳ අයිතියක් කියන්න පුළුවන් නම් ඒක මගේ කියන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඔය කාලයත් එක්ක මගේ කියන හැඟීම තමයි වැඩි වැඩියෙන් තහවුරු වෙන්නේ. ඒ නිසා මේ කාලයෙන් අපට නොදැනුණාට, අපට නොපෙනුණාට කල්යාණ මිත්‍රවරුනි, අපේ මමත්වය තමයි තහවුරු වෙන්නේ. මම මෙච්චර කාලයක් භාවනා කළ කෙනෙක්. මම මෙච්චර කාලයක් දන් දීපු කෙනෙක්. මම මෙපමණ කාලයක් සිල් රැක්ක කෙනෙක් කියමින් කෙනෙකු තමන්ව කාලයෙන් පෝෂණය කරගන්නවා නම්, තමන්ගේ මමත්වය කාලයෙන් වර්ධනය කරගන්නවා නම් අන්න දහම් මග එක පැත්තක, තමන් තවත් පැත්තක. දුක නැති කරන මගෙහි යනවා වෙනුවට අසහනය වැඩි කරන පාරක යන කෙනෙක් බවට, මමත්වයේ වැඩි කරන පාරක යන කෙනෙකු බවට පත් වෙනවා. ඒ නිසා මේ මමත්වයේ ඇති වෙන්නට පුළුවන් ඉතාම සියුම් සාධකයක් තමයි කාලය. අපේ එච්චර ගණන් ගන්න අපි හිතනවා මේ සල්ලි තමයි මමත්වයට හේතු වෙන්නේ, රූපේ තමයි මමත්වයට හේතු වෙන්නේ, තනතුරු තමයි මමත්වයට හේතු වෙන්නේ, මේ ආදී වශයෙන් ඒවා හේතු වෙනවා. ඒවා පේන දේවල්නේ, කවුරුත් දන්න දේනේ, කාටත් වටහා ගන්න පුළුවන් දේනේ. හැබැයි ඊට වැඩිය සියුම් දෙයක් කල්යාණ මිත්‍රවරුනි මමත්වයට හේතු වෙන්නේ කාලය. මේ කාලය කියන්නේ ඊට වැඩිය සූක්ෂම දෙයක්, පේන්න තියෙන දෙයක් නෙමෙයි. හැබැයි නොපෙනුනාට අති ප්‍රබලයි. මොනව නැති වුණත්, ඔය අනිත් කියපු කිසිම දෙයක් මගේ කියන්න නැති වුණත් කාලය දහුනොත් අන්න එතන යසාගේට මමත්වයේ තියෙන. ඉතින් ඒ කාලය මිලුන් දණ්ඩක් කරගන්න බැහැ කෙනෙකුගේ භාවනාවේ දියුණුව මනින්ද. කෙනෙකුගේ සිල්වත් භාවයේ ප්‍රමාණය මනින්ද. කෙනෙකුගේ දාන චේතනාවේ දිගඵලල මනින්නට කාලයේ මිනුම් දණ්ඩක් කරගන්න බැහැ. මක් නිසාද? කාලය කියන්නේ හුදු සංකල්පයක් විතරයි. එය සැබවින්ම ඇති දෙයක් නෙමෙයි. එය අපි හදාගත්ත දෙයක්. එය මවාගත්ත දෙයක්. රැවටිල්ල. ඉතින් ඒ නිසා මේ භාවනාවට අද පැමිණි කෙනෙක් මීට අවුරුදු 15කට 20කට කලින් සම්ප්‍රාප්ත වූ කෙනෙක් දෙන්නම එකම තැන ඉන්නේ. ඒ දෙදෙනාම මග යන්නන්. ඒ දෙදෙනාම මගියන්. ජේෂ්ඨ මගියෙකු හෝ කනිෂ්ඨ මගියෙකු වශයෙන් බෙදන්න බැහැ. ඒ බෙදීමම කල්යාණ මිත්‍රවරුනි වැරද්දක්, ක්ලේශයක්. ඒකට කියනවා මානය කියලා. මේ මානය තරං සියුම් ක්ලේශයක්, ඒ වගේම එපමණ ප්‍රබල ක්ලේශයක් තවත් නැහැ. මානය කියන්නේ මැනීම. එතට මනින්නට ඒකකයක් තියෙන්න ඕනේ. මොනව හරි මනින්න එක්කෝ රුපියල් සත තියෙන්න ඕනේ, එක්කෝ ඩොලර් තියෙන්න ඕනේ, එහෙම නැත්නම් අඩියංගල්, මීටර්, ලීටර් මොනව හරි තියෙන්න ඕනේ ඒකකයක් මනින්න. කාලය කියන්නේ ඔය මානය ඇති කරන ඉතාම සියුම් හැබැයි අති ප්‍රබල මනුන් ඒකකයක්. හොඳට බලන්න ඔය කාලය නිසා කොපමණ මමත්වයක් අපේ හිතේ ඇති වෙනවද. දීර්ඝ කාලීන වශයෙන් සහ කෙටි කාලීන වශයෙන් දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙනවා. දැන් බස්රියකට ගිහිල්ලා වාඩි වෙනවා. එතකොට අප කලින් වාඩි වුණා නම් අපි හිතනවා, අපි හිතනවා මේ අසුන මගී. ඊට පස්සේ කෙනෙක් වාඩි වුණාම එයාට ටිකක් අයිතිය අඩුයි. කලින් වාඩිුණු කෙනාට තමයි තීරණය කරන්න පුළුවන් කොහෙද, මොකද්ද, කොහොමද ඒ ඔක්කොම අයිතිය. මේ අයිතිය ඔය විදිහට කාලයෙන් බොහෝම අපූර්වට ශක්තිමත් කරනවා මමත්වයේ කියන. මමයි මෙතන කලින් වාඩි වුණේ, මමයි මෙතන කලින් හිටගෙන හිටියේ, මමයි මෙතන කලින් පදිංචි වුණේ, මමයි කලින්ම දැක්කේ. දැන් ඕනෑම එකක් කලින්ම මුලින්ම හොයාගත්තාම ඒක යාට අයිති කියනවා. එහෙමනේ ගීතියක්, ඒකනේ විද්‍යාවක්. මුලින්ම කවුද හොයාගත්තේ? ඒක අයිතිය යාට, ඒ සිද්ධාන්තයේ අයිතිය. ඒ ප්‍රමේයයේ අයිතිය, ඒ තාරකාවේ අයිතිය ඔක්කොම. ඉතින් මේ කාලය බලන්න, කාලය මිනුම් දණ්ඩක් කරගෙන මේ කාලයට අහුවෙලා අප නොදැනුවත්වම සියුම් විදිහට අපේ මමත්වය වර්ධනය කරගන්නවද, අනිත් අයව පල්ලැහැට දානවද? එතන මේ මානෙන් ওই දෙකම වෙනවනේ. මැන්නහම දැන් තරාදියකින් මයින් කොට බලන්න, එක පැත්තක් උඩ යනකොට අනිත් පැත්ත යට. එතන ඒක තමයි මැනීම කියන්නේ. මනිනකොට මේ දෙපැත්තක් සැසඳීමක් කරනවා. ඉතින් බොහෝ විට තමන්ව ඉහළට දාගන්න, සමහරට තමන්ව පල්ලෙහැට. මම තාම අලුත් කෙනෙක්, මට වැඩි අනිත් අය හුඟක් කල් භාවනා කරලා තියෙනවා, හුඟක් කල් බණ අහලා තියෙනවා, හුඟක් බණ පොත් කියවලා තියෙනවා. මම ආදුනිකේ. දැන් බොහෝ දෙනෙක් නිලඹ මධ්‍යස්ථානයට ඇවිල්ලා නැත්තම් එන්න අහනකොට කියනවා, මේ මම නම් භාවනා කරලා නැහැ, මං අලුත් කෙනෙක්. දැන් ඒතන ඉන්න අනිත් අය කොච්චර කල් භාවනා කරලා තියෙනවද? ඉතින් අහනවා. සමහරට ශාලාවට ඇවිල්ලා බලනගෙන මේ අය කොච්චර කල් භාවනා කරලා තියෙනවා. ඉතින් දැන් ওই විදිහේ මානසික தத்துவයකින් Tamanta වැඩිය අනිත් අය ශ්‍රේෂ්ඨයි, මම කනිෂ්ඨයි කියන හැඟීමෙන් භාවනාවට වාඩි වුණාම කොහොමත් ප්‍රශ්න එනවනේ. භාවනාවේදී කොහොමත් කනිෂ්ඨ වුණත්, ශ්‍රේෂ්ඨ වුණත්, ජේෂ්ඨ වුණත් ප්‍රශ්න එනවා. දැන් වෙන්නේ ওই විදිහට මැනලා, කල්යාණ මිත්‍රවරුනි, අපි හිතනවා මගේ හිත දුවන්නේ මම අලුත් කෙනෙක් නිසා, මං තාම භාවනාවට අලුත්, ඒ නිසායි මගේ හිත දුවන්නේ, මට තාම මේ පැයක් වාඩි වෙලා ඉන්න බැරි මම අලුත් කෙනෙක් නිසා. මේ ඇහෙන ඇහෙන ශබ්දවලට මා කලබල වෙන්නේ මා ආදුනිකෙක් නිසා. දැන් මේ විදිහට මට තාම තරහ එන්නේ ආදුනිකෙක් නිසා. අනිත් අය එහෙම නැහැ. දැන් ඔය විදිහට මැනලා එක්කෝ අපිව පල්ලෙහැට දාගන්නවා. ඉතින් ඔය විදිහට පල්ලෙහැට දාගත්තාම අපි කියනවා හීනමානයක් කියලා. ඉතින් ඔය විදිහට මැනලා තමන්ව පහල දාගත්තාම එතනක් තියෙන්නේ මමත්වේම තමයි. ඒ පල්ලෙහැට දාගත්ත කියලා මමත්වය අඩු වෙන්නේ නැහැ. හීනමානයේ තුල තියෙන්නේ මමත්වේම, මමත්වේ තියෙන නිසයි මනින්නේ. තමන්ගේ තැන කොතනද කියලා මැනලා බලන්නේ ඕන වෙන්නේ ඒ නිසා. නැත්තම් මොකටද මනින්නේ? මොනවා මනින්නද? කාව මනින්නද? මැනීමේ ආශාව මැනලා කිරලා තමන්ව අඳුනා ගන්න තියෙන ආසාව, අනිත් අයට අඳුන්නලා දෙන්නට තියෙන ආසාව. දැන් කොයි විදිහට හරි කල්යාණ මිත්‍රවරුනි, වැදගත් වෙන සාධකයේ තමයි මේ මගට ජේෂ්ඨයන් හෝ කනිෂ්ඨයන් නැති බව. අප හැම දෙනාම මගියන්. ආර්ය ෂ්ටාංගික මාර්ගයේහි මගියන්. එය නොපැකිලිව කියන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. සැකයක් නැතුව ඒ ගැන කියන්න පුළුවන් නම්, සැකයක් නැත්තම් Tamanට, Taman මගියෙක් මොන මාර්ගයේද? ආර්ය ෂ්ටාංගික මාර්ගයේ. වෙන පාරවල් වල නෙමෙයි, මේ මගෙහි මගියෙක්. ජේෂ්ඨ මගියෙක්ද කනිෂ්ඨ මගියෙක්ද ඒ මැනීම අවශ්‍ය නැහැ. හුදෙක් අඳුනා ගන්න ඔබ අරි අටැඟි මගෙහි යන ඒ මගට පිළිපන් මගියෙකු වශයෙන්. නිකම් මෙහෙම හිතුවට වැඩක් නැහැ. ප්‍රායෝගිකව ජීවත් වීම තුල දකින්න ඔබ අරි අටැඟි මගෙහි යන මගියෙකුසේ. ඉතින් එය දැනගන්න, එය දකින්නට ක්‍රම තියෙනවා. ඉතින් අපි ඒව ගැන හුඟක් කතා කරලා තියෙනවා. මේ වැඩගත් වෙන්නේ කල්යාණ මිත්‍රවරුනි, ඊටාම වැඩගත්ම දේ තමයි කොපමණ කල් මේ පාරේ ආවද, තව කොපමණ කල් යයිද, යන්න තියෙනවද, ඒව නෙමෙයි. කවුරු ඉස්සර වෙයිද, කවුරු පහු වෙයිද, මෙතන තරංගයක් නැහැ. ධාවන තරංගයක් නැති එකම පාර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි. හැම මාර්ගයකම තියෙනවා මහා ධාවන තරංග. ඔය මහා මාර්ගවලක් තියෙනවා, වාරි මාර්ගවලක් තියෙනවා, අඩිපාරවලක් තියෙනවා. ඒ භෞතික පාරවල් වලින් එහාට ගිහිල්ලා අධ්‍යාපන පාරවල් වලක් තියෙනවා, ව්‍යාපාරික මාර්ගවලක් තියෙනවා. හැම තැනකම මහා තරංගයක්. කෙනෙකු අභිභවා තවත් කෙනෙකු යන්නට, ඔය වස්ත්‍රාභරණ මාර්ගී හැම දෙයකම, ගෙවල් හැදීමේ ඔය හැම දෙයකම තියෙනවා මහා තරංගයක්. මේ ලෝකේ හැම දෙයකටම තරංග තියෙන, හැම දෙයක් සඳහාම තරංග වදින, හැම දෙයක්ම, හැම පතයක්ම ධාවන තරංග පතයක් බවට පත්වෙච්ච ලෝකයක ධාවන තරංගයක් නැති එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි. එතන නෑ තරංගයක්, එතන නෑ සටන. කවුරු එක්ක සටන් කරන්නද? සම්පූර්ණයෙන්ම සංසුන්ව යා හැකි, තැන්පත්ව යා හැකි, කලබලයකින් තොරව පා තැබිය හැකි එකම මග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, එකම මග මේ භාවනා මාර්ගයේ විතරයි. හදිස්සි වෙනවද, කලබල වෙනවද? ඒ හදිස්සිය සහ කලබලයම නොමග ගිය බවට හොඳම සාධකයක්. එතන මේ මගින් කොහොමද අපි නොමගට යන්නේ? මේ පාර හරියට මේ පේන්න තියෙන පාරක් නෙමෙයිනේ. ඉතින් ඕන වෙලාවක නොමග යන්න පුළුවන්. භාවනාව කියලා භාවනාවෙන් පරිබාහිර චින්තනයක ඉන්න පුළුවන්. කොහොමද දැනගන්නේ? අන්න හදිස්සිනම්. හදිස්සියක් තියෙනවනම් ඒ හදිස්සිය කියන්නේ නොමග, මග නෙමෙයි. මේක හදිස්සියක් නෑ. ඒ වගේම කෙනෙකු පහු පහිනවනම්, උදාසීනනම්, කම්මැලිනම්, කල් දානවනම් ඒකත් නොමග. ඒ නිසා උදාසීනත්වයෙන් තොර, හදිස්සියෙන් තොර, මේ දෙක අන්ත දෙකක්. උදාසීනත්වය කියන්නේත් එක අන්තයක්. අනිත් පැත්තෙන් හදිස්සිය ඔක්කොම අදම කරගන්න ඕනේ. අනිත් ඔක්කොටම කලින් මා පළවෙනියා වෙන්න ඕනේ. එය ඊළඟ අන්තයේ. මේ දෙකේම තියෙන මමත්වය. මට අද බෑ, මං අදම මේ හැම දෙයක්ම සාර්ථක කරගන්න ඕනේ. එතකොට මේ අන්ත දෙකට යන්නේ නැති මැදුම් පිළිවෙතයි මධ්‍යම ප්‍රතිපදාවයි භාවනාව කියන්නේ. ඒ කිසියම් මොහතක කම්මැලිකමක්, පසුබැසීමක්, උදාසීනකමක් හිතට එනවනම් අන්න අඳුනගන්න. මා මොහතකට දහම් මගින් අයින් වුණා නේද? මේ උදාසීනත්වයට, කම්මැලිකමට ඉඩ දෙනවා කියන්නේ මා දහම් මගින් කානුවට වැටෙනවා, පැත්තකට යනවා. මොකද උදාසීන මාවතේ ගිය කිසිම කෙනෙක් දිනලා නැහැ. එහෙම පාරක් තියෙනවා. ඔය කම්මැලිකමට ඉන්න පුළුවන්. හැබැයි ඒක නිවනට යන පාර නෙමෙයි. කල් දමමින් කල් දමමින් අද බෑ හෙට, අද වැඩ වැඩි හෙට, අද කාර්ය බහුලයි, අද මහන්සි, වගකීම් වැඩි, මේ ටික ඔක්කොම ඉවර වෙච්ච දවසක මුළු ලෝකෙම මට නිමාඩු දීලා මා සතු සියලුම වැඩ ඒ ලෝකේ බාර අරගෙන මට සම්පූර්ණ අවකාශ දීපු දවසක සමස්ත විශ්වයම භවනා කරන්නට අන්න එදාට මා භවනා කරනවා කියා. අන්න ඒ දවස කවද්ද එදාට කල්දමමින් යනවනම් කෙනෙක් ඒ තැනත්තා මැදුම් පිළිවෙතේ නෙමෙයි ඉන්නේ. මේක කල් දාන්න දෙයක් නෑ. ආයෙත් කාලයට අහුවෙන්නේ. කල් දාන්න දාන්න කාලේ ඒ සුලියට අහුවෙනවා. සුලියකට අහුණාම ඉදිරියට යෑමක් නෑනේ. එක තැන කරකී කරකී ඉන්නවා. ඒ වගේම අදම පුදුම හදිස්සිය. එහෙම අතිධාවනයේ යෙදෙන අයත් ඉන්නවා. ඒතර ඒ නිසා තමයි මේ අන්ත දෙක පැහැදිලිව වෙන් කරලා තියෙන්නේ උද්ධච්ච කුක්කුච්ච කියලා. මේක අන්ත දෙක. මේ අන්ත දෙකම අවබෝධයෙන් අතහරින්නට ඕනේ. මේ අන්ත දෙක අපි අවබෝධයෙන් තේරුම් ගන්නට ඕනේ. මේ දෙකේම යටින් තියෙන්නේ මමත්වය. මමත්වයට අහු වෙලා මමත්වේ දිය සුලියට අහු වෙලා කාලය තුල තමන් එකතන කරකැවෙන කෙනෙකු බවට පත් වෙලා එක්කෝ එහෙම නැත්නම් අර දියවැලකට අහු වෙලා වෙන කොහේ හරි ගහගෙන යන කෙනෙක් බඩු වේගෙන් ගහගෙන යන කෙනෙක් බවට පත් වෙලා නෑ. මෙතන කල් දාන්න දෙයක්ුත් නැහැ. හදිස්සි වෙන්න දෙයක්ුත් නැහැ. ඉතින් මෙන්න මේ අන්ත දෙක නැති තැන තමයි තේරුම් ගන්න අමාරු. ඔය අන්ත දෙක නම් හරි ලේසි. අන්ත දෙකට අහුවෙන්න ලේසි. කල් දදා ඉඳත් ලේසි. ඒ වගේම දඩි බිඩි ගාලා ඔක්කොම පෙරලගෙන දුවගෙන යන්නත් ලේසි. හැබැයි භාවනාව කියන්නේ කුමක්ද කියා වඩ වඩාත් ඔබට අවබෝධ වන විට කල්යාණ මිත්‍රවරුනි ඔබ තැන්පත්යෙකු බවට පත් වෙනවා. වඩ වඩාත් තැන්පත්යෙකු බවට පත් වෙනවා. එතකොට මේ තැන්පත් භාවයේ තුල තමයි භාවනාව ක්‍රියාත්මක වෙන්නේ. සමාත පිටින් බලන කෙනෙකුට හිතන්නත් මේ ගංගාව ගලා බහිනවද කියලා. හැබැයි ඒ නොපෙනෙන ගලා බැස්ම තමයි සැබෑ භවනාව කියන්නේ. අන්න ඒ රිද්මේට ධර්මයේ රිද්මේ තමයි ඒ පිටට පේන්නේ. පිටට සද්දයක් නැහැ. මහා සද්දකින් කඩාගෙන වැටෙන දියැලක් වගේ එහෙම නැහැ. කිසිම ශබ්දයක් නැහැ පිටට. කෑ ගහලා අනබෙර ගහලා කියන්න දෙයක්වත් නැහැ. හැබැයි තමන් දන්නවා තමන් ගමනේ යෙදෙන කෙනෙකු බව. මක්නිසාද? මේක තමයි වැදගත්ම කාරණය. මේ ධර්මයට කෙනෙක් පැමිණිලා කිසියම් දොරටුවකින් ඇතුල් වුණාම අප කලින් කතා කරපු දොරටු රාශියක් තොටුපළවල් ගැන කිව්වනේ. ඔය කවර හෝ තොටුපළකින් මේ දහම් යාත්‍රාවට කෙනෙකු පිවිසුණාම දිගට භවනා කරන්න පටන් ගත්තාම අන්න ඒ තැනැත්තාට දැනෙන කාරණයක් තියෙනවා. කුමක්ද? මා මෙසේ භවනාන යෝගීව සිටින්නට ඇති මීට කලින් භවයන් හිදී කියන එක. ඒ පුබ්බේ නිවාසානුස්මති ඥානයම නෙමෙයි. එපමණ ගැඹුරු මේ අභිඥාවක් නෙමෙයි. නමුත් කිසියම් ඉවක් දැනෙන්න පටන් ගන්නවා. මේ මා කරන්නේ සුපුරුදු කාර්යයක් කියන එක තේරෙන්න පො. මුලදී අමාරුයි. මුලදී ටිකක් අලුත් බවක් අපහසුතාවයක් තියෙන. හැබැයි ටික දවසක් යනකොට දැනෙනවා මේක බොහොම සුපුරුදු දෙයක් නේ, හුරු පුරුදු දෙයක් නේ, මට අමතකව තිබිච්ච දෙයක් නේ. අනේක තමයි වැදගත්ම දේ. අපිට අමතකව ගිහිල්ලා අපි භාවනානුයෝගීන් බව. ඔබට මට විතරක් නෙමෙයි, අර පාරේ දුවන හැම දෙනාටම මේ භාවනාව විහිළුවක් කියා සමච්චලයට ලක් කරන හැම දෙනාටම. භාවනාව ධර්මයේ විවේචනය කරමින් දේශනා කරන පොතපත ලියන හැම දෙනාටම, ඔය හැම දෙනාටම අමතකව ගිහිල්ලා තියෙනවා අපට මෙන්ම අපට වගේම ඒ ඇත්තනුත් මීට කලින් භාවනා කරලා තියෙන බව. ඒ අමතක වෙච්ච හින්දා තමයි වෙනත් වෙනත් මාර්ගවල යන්නේ. නමුත් දවසක ඒ සිහිය ඇති වුණොත්, දවසක ඒ මතකය පිබිදුනොත්, කල්යාණ මිත්‍රවරුනි, අන්න එදාට දැනේවි, එදාට හැඟේවි මේ ජීවිතේ පළවෙනි වතාවත නෙමෙයි භාවනා කරන්නේ. එතකොට අන්න එදාට තේරෙයි මා මොනවද මෙච්චර කල් කරේ. මෙන්න මට උරුම මග, මෙන්න මට අයිති පාර. මම මේ වෙන කොහෙද මේ පමණ කාලයක් ගියේ? ඇයි මා කලින් මේ පාරට ආවේ නැත්තේ? හැම දිනාටම ඇති වෙන ප්‍රශ්නයක්. ඔය විවේචනය කරන අඩුපාඩු කියන හැම දිනාටම දවසක භාවනාවට ආවට පස්සේ, භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මුලින්ම අහන ප්‍රශ්නේ තමයි, ඇයි පරක්කු වුනේ? ඇයි මීට කලින් මේක තේරුනේ නැත්තේ? ඒ නිසා වැදගත්ම දෙයක් තමයි මේ ඔබේ උරුමයයි. ඔබට උරුමයි කියලා කියන්න දෙයක් ලෝකේ ඇත්තටම තියෙනවා නම් ඒ ධර්මයේ විතරයි. අනිත් දේවල් ඇවිල්ලා යයි. අද ඔබ ළඟ, හෙට තව කෙනෙකු ළඟ, හරියට හුස්ම වගේ තියෙන එකක් නෑ දිගටම. වැඩිම වුණොත් මරණයතෙක් තියේවි, මරණයතෙක් ඉඳීවි. ඉන් එහාට නම් කොහොමත්ම නැති වෙයි. මරණයතෙක්වත් තියෙන්නෙත් ඉන්නෙත් බොහෝම ටික දෙනයි, ටික දෙයයි. බොහෝමයක් දේ අද මගේ කියන ඊට කලින්ම අපට අහිමි වෙනවා, අපව හැරදාලා යනවා. තවදුරටත් මගේ කියන්න, අපේ කියන්න නොහැකි දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ අනියත ස්වභාවය හැම දෙයකටම පොදුයි. කල්යාණේ හැම දෙයකටම පොදුයි. අද මගේ කියන ඕනෑම දෙයක් ඊයේ මගේ වුණේ නැහැ. උපදිනකොට අද මගේ කියන බොහෝමයක් දේවල් මගේ නෙවෙයිනේ. ඒ වගේම අද මගේ කියන බොහෝමයක් දේ හෙට මගේ නොවන්නට ඉඩ තියෙනවා. ඒ තමයි ඇත්ත. එතන එහෙම අනාත්ම වූ ලෝකයක කිසියම් උරුමයක් තියෙනවාද? ඒ දහම් මග විතරයි. දහම් මග කවදාවත් අපව හැර යන්නේ නැහැ. අපි ගියොත් මිසක්. අද ටිකක් කල් භාවනා කරනවා, ආයේ අවුරුදු ගානකට සමහර විට අපිට වෙලාවක් නැහැ. හැබැයි අවුරුදු ගානකට පස්සේ හරි ආයෙත් අපි භාවනා කරන්න පටන් ගත්තද, එදාට ටිකක් අමාරු වෙයි. නමුත් දහම් මග අපව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. කවදාවත් වෙනස්කමක් කරන්නේ. කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ. නෝක්කාඩු කියන්නේ නැහැ. හරියට මහ ගෙදරක් වගේ. ඊට මේ මගේ යන්නාට මහ ගෙදර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි මහ ගෙදර. ඊට මේ මහ ගෙදර අපිට අමතක වෙනවා. ඈතට ගියාම දුරස් තුනම මතක වෙනවා. නමුත් නැවත පැමිණියාම කොපමණ කාලයක් ඈත් වෙලා හිටියද ඒ ගැන කිසිම නොක්කාඩුවක් නැහැ. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි, දකින්න ආර්ය අෂ්ටාංගික මාර්ගය නැතිනම් භාවනාව නැතිනම් අකුරු තුනක වචනයකින් කීවොත් දහම ඔබේ සැබෑ උරුමය විදිහට. මගේ කියන්න දෙයක් තියෙනවා නම් ඒ මේ පහුර විතරයි. මගේ නොවන මහා සැඩපහරවල් වලින් ඒ මේ අත ගසාගෙන යන මේ ජීවිතය බේරගන්න තියෙන පහුර විතරයි තාවකාලිකව හරි මගේ කියන්න පුළුවන්. ඒ පහුරට විතරයි. ඒකත් පහුරක් තමයි. දවසක අතාරින, දවසක වැඩක් නැති, තෙරට ගියාම ඉන් නික්මෙන්නට ඕනේ පහුරක්ම විතරයි. හැබැයි පහුර අල්ලා ගන්නට ඕනේ ඊතර වනතෙක්. එහෙම නැත්නම් ඊට වඩා භයානක මහා සැඩ පහරවල් වලට අහුවෙලා නන්නතර වෙන්න පුළුවන්. මේ සංසාරයේ කොපමණ ඕඝයන් සැඩ පහරවල් තියෙනවාද අපිට ඒ ගැන නිනව්වක් නැහැ. අපිට ඒ ගැන හරිහමං අවබෝධයක් නැහැ. නමුත් එහෙම එකට අවුනාම තමයි තේරෙන්නේ මොකද වුනේ කියලා. ඉතින් ඒ නිසා අවිනිශ්චිතතාවයේ සැඩ පහරවල්, අවිනිශ්චිත භාවයේ මහා ඕඝයන් මගේ කියන හැම දෙයක් හරහාම ගලාගෙන යන ජීවිතයක සංසාරයක ශරීරය හරහා අවිනිශ්චිත භාවයේ ඕඝයන් ගලාගෙන යනවා. තමන්ගේ කියන දේවල් හරහා අවිනිශ්චිත භාවයේ අනියත භාවයේ සැඩ පහර ගලාගෙන යනවා. ගිහිල්ලා ඒව තිබ්බ තැන්වත් හොයාගන්න බැරි තැනකටපත් වෙනවා. අන්න එබඳු භයානක අවිනිශ්චිත භාවයේ ඡණ්ඩ මාරුති කැළඹෙන මේ සංසාරික සයුරින් එතෙර වෙන්නට අල්ලා ගත යුතු වෙනවා දහම් පහුර. එතෙර වෙන්නට, එතෙර වීමේ චේතනාවෙන් අල්ලා ගන්නට වෙනවාද? එයයි ඔබේ යාත්‍රාව, එයයි ඔබේ නිවහන, එයයි ඔබේ ආරක්ෂාව. ඒ නිසා අන්න ඒ අනන්‍යතාවය, ඒ හඳුනා ගැනීම, ඒ වටිනාකම දෙන්න ධර්ම යාත්‍රාවට, භාවනාවට තික මොහොතකින් ඔබට දැනේවි. මේ පළවෙනි වතාවට නෙමෙයි මේ වාහනේ ගමන් කරන්නේ, මේ සැනසෙල්ල මා ලබන්නේ පළවෙනි වතාවට නෙමෙයි. මේක හුරු පුරුදු සැනසෙල්ලක්, මට අමතකව ගිය සැනසෙල්ලක්, යලිත් මට උරුම වුණා කියන කාරණය. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි, අදාවත් මීට අවුරුදු ගානකට කලින් ආවත් භාවනාවට අප හැම දෙනාම එකම මගක යන මගියන්, එකම බෝට්ටුවක සිටින මගියන්. සේ දකින්න, තමන් දිහාත් එහෙම බලන්න, අනිත් අය දිහාත් බලන්න, තාම මේ මගට පැමිණුනේ නැති හැම දෙනා දිහාමත් බලන්න. ඒ ඇයට මතක නෑ, දවසක මතක් වෙයි. ඒ මතක් වේවා කියන හැඟීම ඇති කරගන්න. අනිත් අය කෙරෙහි, තමන් කෙරෙහිත් මේ අමතක නොවේවා කියන ඒ සිහිය පුළුවන් තරම් රඳව ගන්න බොහෝම ඉක්මනට අමතක වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා යලි යලි සිහිපත් කරන්න, දිනපතාම සිහිපත් කරන්න. සිහිපත් කළ යුතු කාරණා අතර එකක් තමයි මා දහම් මගෙහි ගමන් කරන කෙනෙකු, මා භාවනා කරන කෙනෙකු කියන කාරණේ. අන්න ඒ සිහිය ගැඹුරින් හදවතේ තහවුරු කරගනිමින් එක මොහොතකට දෙකකට ඇහුම්කන් දෙන්න, තමන්ගෙම හිතට, තමන්ගෙම හදවතට, තමන්ගෙම අධ්‍යාත්මයට කොපමණ හුරු පුරුදු ගමනකද තමන් යෙදී සිටින්නේ. නිහඬව සිටින විට හදවතේ පතුලින්ම මතුවේවි සැහැල්ලුව, තැන්පත් බව. අමතකව ගිය ඔබේම ආධ්‍යාත්මික නිධානය මතු කරගන්න,
ඒ ඔබේ උරුමයයි, ඔබේ අයිතියයි. සැහැල්ලුව කියන්නේ ඔබට අයිති දෙයක්. නිදහස, නිවීම, තැන්පත් බව කියන්නේ ඔබේ උරුමයක්. එය අත්පත් කරගන්න, සිත්සේ භුක්ති විඳින්න, අධ්‍යාත්මික ශාන්තිය සිත්සේ භුක්ති විඳින කෙනෙකු බවට සිහි නුවණින් පත්වෙන්න. එයයි භාවනාව. ආධ්‍යාත්මික මගියෙකු බව යළි යළිත් සිහිපත් කරගන්න. ඒ සිහිනුවනින් යුතුව කල්යාණ මිත්‍රවරුනි, අපි මේ භාවනා වැඩසටහන හමාර කළමු. පෙරහැර නිසා ලබන බ්‍රහස්පතින්දා මේ වැඩසටහන පැවැත්වෙන්නේ නැහැ. කැමැති කෙනෙකුට ඒ පසළොස්වක පෝය දවසේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වෙන ඒ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන් පෙරවරු 9 සිට පස්වරු 3:30 දක්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.